Honorable Kanchana Vijayasekara, you have 15 minutes.
Suti Garu, Niyojakaraka Sabhapathumani, Visheshamma Ada Davase Vivadayata Ekathu Vemin Boho Paksha Vipaksha Mantri Varun, Me Pavatina Visheshamma Khanija Tel, Indana Arbudaya Saha Viduli Arbudaya Pilimandava Sakatcha Kara. Garu Niyojakaraka Sabhapathumani, Visheshamma Mata Pera Katha Karapu Anurakumara Disanayaka Mathumat, Etuma Kiwwe ජනවරමක් නැති අග්‍රාමාත්‍යවරයෙක් පත් වෙලා ඉන්නවා කියලා. එනිසා එතුමා සුදුසු නැහැ මේ තනතුරට පත් වෙන්න කියලා. හැබැයි ඔබතුමා අනිත් පැත්තෙන් කියනවා ජනවරමකින් පත් වෙච්ච ජනාධිපතිවරයටත් ගෙදර යන්න කියලා. දැන් මේ රටේ ජනාධිපතිවරයාට බලය දුන්නේ මේ රටේ ජනතාව වසර පහක කාලයක් වෙනුයි. ඔබතුමා එක පැත්තකින් කියනවා අගමැතිතුමාට ජනවරමක් නැහැ අනිත් පැත්තෙන් කියනවා ජනවරමක් තියෙන ජනාධිපතිතුමාටත් ගෙදර යන්න කියලා කියනවා. එනිසා ඔබතුමාගේ වචන වලින් ඔබතුමා කියපු වචන ජනාධිපතිවරයා අගමැතිවරයා පත් වෙන්නෙත් ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි මේ පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් ඔබතුමාම පිළිගත්ත මේ විදුලි බල පනත ගේන වෙලාවේ ආණ්ඩුවේ කැමැත්ත කොහොමද කියන එක. ඒ නිසා ඔබතුමාලට කැමැත්ත තියෙනවා නම් ඒකට අපි මේ තනතුරු වලට කෑදර කමින් මේක අපි බැඳිලා ඉන්න අවස්ථාවක් නැහැ. අපි හැම මොහොතෙම කුම අග්‍රාමාත්‍යතුමත් කිව්වා ගන්න අභියෝගේ බාර ගන්න ඕන එක්කෙනෙක් ඉන්නවා නම් එතුමා අපි ශෘතිමන්ත වෙනවා මේ අභියෝගේ බාරගෙන මේකට මුහුණ දීම පිළිබඳව. මම මේ තනතුරු ගන්න කරත් කිව්වා මේ අභියෝගේ බාර ගන්න කැමති නම් ඕන එක්කෙනෙක්ට බාර ගන්න කියලා. මොකද අපි දන්නවා මේක බාර ගන්නකට ඒක දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එක. ඒක ඔබතුමාම දැන් කියනවා ඔබතුමා මේ බාරගත්තත් මාස 6 කෙටි කාලයයි මාස 6න් පස්සේ යන්න ඕන මැතිවරණයට ගිහලා තමයි ඊළඟ ආණ්ඩුවට එන්න ඕන කියලා. ඒකෙන් ඔබතුමාට සාධාරණත්වයක් තියෙනවා අඩුම තරමේ මාස 6ක් හරි අග්‍රාමාත්‍යතුමාට දෙන්න එහෙනම්. ඔබතුමාටත් මාස 6ක් දීලා ඊළඟ මැතිවරණයට යන්න නම් ඔබතුමා ඔබතුමන්ලගේ දේශපාලන කණ්ඩායම් වලට පාරට බහැලා අරගල කරන මිනිසුන්ට එන ඔබතුමන්ලා දෙන්න ඕන පණිවිඩය තමයි අපි මාස 6ක් දෙන්න ඕන මේ රට කොහෙටද ගෙනියන්න ඕන කියලා බලන්න පුළුවන්ද කියලා. මේ ඔබතුමන්ලා මේ උත්සාහ කරන්නේ තවදුරටත් මේ තියෙන අර්බුදය තව මාස 6ක් එහාට ගෙනියන්න. තව එහාට ගෙනියන්න. මේ අපි රටේ අද තියෙන අභියෝග අපි තේරුම් ගන්න ඕන. අද අපේ රටේ තියෙන අභියෝග වලට අපිට ඇඟිල්ල දික් කරන්න පුළුවන් පක්ෂ විපක්ෂ සියලු දෙනාට. සමහරවල් අපි 225 බෙදිලා ඉන්නවා. අපි 225 බෙදිලා අපි ඇඟිල්ල දික් කර ගන්නවා එකිනෙකාට. අපේ ගරු මුලාසනේ නියෝජකාරක සභාපතිතුමනි මේ සමහර තීන්දුව තීරණ අවුරුදු ගණනාවක් තිස්සේ ගත යුතු නිලධාරී කණ්ඩායමකුත් ඉන්නවා. ඒ නිලධාරී කණ්ඩායම ගත යුතු තීන්දුව තීරණ නිසි කලට ගත්ත නැති නිසා ඒක දේශපාලඥයන් දිහාට ඇඟිල්ල දික් වෙලා තියෙනවා. සමහරු හිතනවා ඉන්ධන ඇනවුම් කරන්නත් ඕන ඇමතිවරයා කියලා. ඉන්ධන ඇනවුම් කරන්න ඕන ජනාධිපතිවරයා කියලා. ඉන්ධන ඇනවුම් කරන්න ඕන අග්‍රාමාත්‍යවරයා කියලා. මෙවට ඉන්නවා ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන් ඉන්නවා. මේක ඉන්නවා කමර්ෂල් ඩිපාර්ට්මන්ට් එකක් වාණිජ අංශයක් මූල්‍යංශයක් තියෙනවා. දැන් IOC එක ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් මැදිහත් වෙලා නෙමෙයි ආනයනය කරන්නේ. ඇනවුම් කරන්නේ. ඒක ඉන්නවා වෙනම කණ්ඩායමක්. මේක කළ යුතු කණ්ඩායම් තියෙනවා. මන් දිගින් දිගටම කිව්වේ ඇමතිවරු ඉන්න පුළුවන් අවුරුදු පහකට ඉන්න පුළුවන් කෙටි කාලයකට ඉන්න පුළුවන් වෙනස් වෙන්න පුළුවන් හැබැයි ඒ දීර්ඝ කාලින සැලසුම ඒ ආයතනය ඇතුළේ යන්න ඕන. මම විදුලි බල මණ්ඩලයටත් කිව්වේ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරෝ ඉන්න අවුරුදු පහකට සැරයක් නෙමෙයි මේ ආණ්ඩුව පත් වෙන කාලෙට පමණක් නෙමෙයි ඔවුන්ගේ තියෙන්න ඕන ජනන සැලසුමක් තියෙන්න ඕන. ඒ ජනන සැලසුම ක්‍රියාත්මක කිරීමට තමයි ඒ ආණ්ඩුවේ මැදිහත් වීම ගන්න ඕන. දැන් පහුගිය දවසේ කරු නියෝජකාරක සභාපතිතුමනි අපි 9 වෙනිදා මේ පාර්ලිමේන්තුවට පනත ඉදිරිපත් කරාම විදුලි බල මණ්ඩලයේ පනත සංශෝධනය කරන්න එක්තරා වෘත්තීය සමිති කණ්ඩායමක් මේ රටේ ජනතා විත්තිරේ හේතු කරන්න ගියා. කිව්වා විදුලිය විසන්දු කරනවා පැය 24 විදුලිය විසන්දි කරනවා කියලා කිව්වා. දැන් ගියේ මහජන උපයෝගිතා කොමිසම මට ලිඛිත වෙව්වා. ඔවුන්ගේ ඇගයීමට අනුව ඔවුන්ගේ පරීක්ෂණයට අනුව විශාල මුදලක් වැය කරලා තියෙනවා එදා දවසේ ජල විදුලියෙන් උත්පාදනය කරන අවස්ථාව තියෙන අවස්ථාවෙත් මහවැලි ඉංජිනේරුවන් ඔවුන්ට ඒක පාවිච්චි කරන්න අවස්ථාව උදා කළ දෙද්දි ජල විදුලිය පාවිච්චි කරන්නේ නැතුව ඩීසල් බලාගාරය දා දවසේ පාවිච්චි කළා තියෙනවා. ඩීසල් බලාගාර පාවිච්චි කරා පමණක් නෙවෙයි අනුමැතියකින් තොරව විදුලිය විසන්දි කරා. දැන් මට අද උදෑසන විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා ලිපියක් මටත් පිටපත් කළා තියෙනවා. ඒ මූලික පරීක්ෂණ වාර්තාවට අනුව සිස්ටම් කන්ට්‍රෝල් එකේ ඉන්න දෙදෙනෙක් ප්‍රධාන ඉංජිනේරු දෙදෙනෙක් අද ඔවුන්ගේ වැඩ තහනම් කරලා තියෙනවා. සිස්ටම් කන්ට්‍රෝල් එකේ ඉන්න ප්‍රධාන අපේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සිස්ටම් කන්ට්‍රෝල් එකේ ඉංජිනේරු අලහකෝන් මහත්තයාගේ ප්‍රධාන ඉංජිනේරු සිස්ටම් කන්ට්‍රෝල් එකේ ඉන්න විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිතියේ ඉංජිනේරු සමිතියේ සමලේකම් එරංග කුඩාහෙව කියන දෙදෙනාගෙම අද දවසේ උන් ඉවත් කරලා වැඩ තහනම් කරලා මේ පරීක්ෂණ කටයුතු ගෙනියන්න. දැන් සමහරට හෙට දවසේ සමහර ඉංජිනේරු සංගම් සමහර වෘත්තීය සමිති කිහයි මෙන්න මේ දඩයම් කරනවා අපි වෘත්තීය ක්‍රියාමාර්ග වලට යනවා කියලා. මේ තීන්දුව తీරන ගත්තේ ඇයි? මේ තීන්දුව తీරන ගත්තේ දේශපාලන වශයෙන් තියෙන්න පුළුවන් අපිට මතවාද. විරුද්ධ වෙන්න පුළුවන් පනතකට. හැබැයි මේ පාර්ලිමේන්තුව ඇතුලේ මහජන ඡන්දෙන් පත්වෙච්ච මන්ත්‍රීවරුන්ට අයිතියක් තියෙනවා. Taman නියෝජනය කරන මතය වෙනුවෙන් පෙනී ඉන්න. ඒ මතය වෙනුවෙන් පෙනී ඉන්න තුනම වෘත්තීය ක්‍රියාමල් කරලා බිත්තිර හේතු කළා කියන්න බෑ මුළු රටම අඳුර තියෙනවා කියලා කියන්න බෑ කාටවත්. Tamanගේ මතයට ගැලපෙන්නේ නැති පුද්ගලෙක් ඉන්නෝ නම් ගෙවල් ගිනි තියලා අපි ගෙවල් ගිනි තියනවා වාහන වට කරනවා ගෙවල් වට කරනවා කියලා කියන්න කාටවත් අයිතියක් නැහැ. මේ අද්දකීම් තියෙනවා පෙරටේ. ඔබතුමාම දන්නවා මගේ පියා ඔබතුමන්ලගේ දේශපාලන පක්ෂයේ ආරම්භක සමාජිකයෙක්. ආරම්භක සමාජිකයෙක්. අපිට ඉතිහාසයේ මතකයි මේ අවස්ථාවලත්. මගේ පියාගේ නිවස අවස්ථා දෙකකදී ගිනිපත් වුණා. දෙකකදී ගිනිපත් වුණා. ඒ 83 88 89 කාලවකවන දෙකේම ගිනිපත් වුණා. මේ වගකීම ගත්තට පස්සේ අපේ ගෙවලුත් ගිනි තියන්න ආවා. හැබැයි කවුරුර හිතනවා නම් ගෙවල් ගිනි තියලා අපි අභිත්‍යයට හේතු කරලා අපේ කාර්යාල වට කරලා අපේ ලේකම්වරු කොට කරලා අපිට සමාජ මාධ්‍යෙන් ගහලා අපිට ගහන්න පුළුවන් හැමතැනදීම ප්‍රහාර වලින් ගහලා වචන වලින් ගහලා අපි කරන්න හදන කාර්යභාර නවත්තන්න පුළුවන් කියලා ඒකට අපි යට වෙන්නේ නැහැ කියන එක විතරක් කියනවා. මේ බාරතිල් තිර වගකීම උපරිමයෙන්ම කරන්න අපි කැප වෙනවා. ඒ කැපවීම වලින් අපි පෙනී ඉන්නවා. අද දවසේ අභියෝගයක් අපිට කරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි ඉන්දන ආනයනය කිරීම. ඉන්දන ඇනවුම් කරන්න පුළුවන් අපිට. දැන් හරෙන් ප්‍රනාන්ද අමාත්‍යතුමත් කිව්වා මමත් කිව්වා පහුගිය ඉරිදා මාධ්‍ය සාකච්ඡාවේදී අපි ඉන්දන මේ රටට අවශ්‍ය ඉන්දන ඇනවුම් ටික අපි කරලා තියෙනවා. 8 වෙනිදා ඉඳලා පෙළගස්සලා තියෙනවා අගෝස්තු මාසේ වැඳ වෙනකන් මෙන්න අපිට අවශ්‍ය ඩීසල් නෞකා ටික අවශ්‍ය පෙට්‍රල් නෞකා ටික මෙන්න අවශ්‍ය බොරතෙල් නෞකා ටික කවදාකවත් අපි පිරිපහදුව වහන්න නෙමෙයි අපේ උත්සාහය තියෙන්නේ. පිරිපහදුව අකන්නව යන්න ඕන. ඒක විකුණන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. පිරිපහදුව වැඩි දියුණු කරන්න ඕන නම් වැඩි දියුණු කරන්න නැත්නම් ඕන අග්‍රාමාත්‍යතුමා කිව්වා අපි අලුත් පිරිපහදුවක් හදන්න ඕන. අපි ත්‍රිකුණාමලයේ අපේ තෙල් ටැංකි ටික කේන්ද්‍ර කරගෙන අලුත් පිරිපහදුවක් හැදුවොත් අන්න අපේ මේ රටේ අවස්ථාවේ පමණක් නෙමෙයි අපි අපනයන වෙළඳපොළ දක්වත් අපිට යන්න පුළුවන් කියන එක. ඒක තමයි අපේ බලාපොරොත්තු වෙන්නේ. අපි විදුලි බලය උත්පාදනය කරන අපේ යන්න ඕන පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති වලට ඩීසල් වලට එහෙම නැත්නම් දැවිතෙල් වලට නෙමෙයි. ඒකට අපි යන්න ඕන ආයෝජකයන්ට දෙන්න ඕන අවස්ථාව. හැබැයි අපි මේ වගේ කටයුතු කරන්න යනකොට සමහරලාට ඇවිල්ලා කියනවා කොහොමද මේ කටයුතු කරේ කියලා අහනවා. මම කැමති විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුත් දායක වෙනවා නම් අග්‍රාමාත්‍යතුමත් ආරාධනා කරන විවිධ අවස්ථාවල මේ ඉන්ධන ආනයනය කරන වැඩපිළිවෙළටත් දායක වෙනවා නම් මම කැමතියි. ඔබතුමාලා එන්න අපේ කමිටුවට. ඇවිල්ලා බලන්න කොහොමද ඉන්ධන ආනයනය කරන ඇනවුම් ටික කරන්නේ. කොහොමද මේ සැපයුම් කරන කතා කරන්නේ. දැන් ඔබතුමාලගේ පක්ෂයේ ලේකම්වරයා ඉල්වින්සිල් මහත්තයා කිව්වා බිලියන 2ක් 3ක් ගේන්න පුළුවන් මුදල්. ඔබතුමා කියන්නේ මේ රටේ ජනතාව ඉන්නවා අමාරුවේ පාරට වැටිලා. ඉන්ධන ටික ගන්න බැරුව ගෑස් ටික ගන්න බැරුව ඉන්නවා. අන්න ගේන්න කියන්නේ බිලියන 2ක් 3ක් ගේන්න කියන්නේ. එහෙම වුණොත් අපිට එකතු වෙලා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඒ తాවකාලික විසඳුම දෙන්න පුළුවන්. අපි ඊළඟ මාසේ ජූලි මාසේ තෙල් ටික ගෙනාවත් අපිට අභියෝගයක් අගෝස්තු මාසේ තෙල් ටික ගේන එක. දැන් මේ මාසෙත් අපිට අවශ්‍යතාවය ඩොලර් මිලියන 500ක් අවශ්‍යයි. මේ ඉදිරි සති දෙකට පමණක් දවස් 10ට පමණක් ඩොලර් මිලියන 319ක් අවශ්‍යයි. මහා බැංකුවේ තියෙන ඩොලර් මිලියන 125යි මේ වෙනුවෙන් වෙන් කරන්න පුළුවන්. ඊ අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිතුම අපි කතා කරා මේක කොහොමද කරන්නේ? අපි පෞද්ගලික බැංකු වලින් කිව්වා මේකට උදව්වක් දෙන්න. අපි අපනයන කරුවන් හමු වෙලා කිව්වා මේකට උදව්වක් දෙන්න ඩොලර් මිලියන 30ක් 40ක් දෙන්න. හැබැයි අපි දන්නවා පහුගිය කාලේ සමාජයේ මතයක් හැදුවා දේශපාලන නායකයෝම ගිහිල්ලා රටට සල්ලි එවන්න එපා කියලා කිව්වා. මුදල් එවන්න එපා කිව්වා. මුදල් එවන්න කිව්වා වෙනත් ක්‍රමවලින්. මුදල් ලැබුවේ නැතුනොත් එහෙනම් මොකද වෙන්නේ නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි? මේ රටට ශ්‍රමිකයන්ගෙන් මුදල් එන්නේ නැත්නම් මේ ප්‍රශ්නේ තවදුරටත් ඇදෙනවා මිසක් මේක විසඳ ගන්න අපිට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. සංචාරක අපි ආකර්ෂණය කරගන්න ඕන. හැබැයි සංචාරක ආකර්ෂණය කරගන්නකට ආණ්ඩුව අස්ථාවරයි කියලා පෙන්වන්න එලවන්න ඕන කියලා පෙන්වන්න ඒකට ආණ්ඩුවට විරුද්ධව පාරට බහැලා ගෙවල් ගිනි තියලා පාරවල් දිගේ උද්ඝෝෂණ කරලා ඒක නෙවෙයි මේක විසඳන් තියෙන ක්‍රමවේදය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආවා ලංකාවට. කනගහටුයි කියන ජාත්‍යන්තර මූල් අරමුදල එනකටත් දේශපාලන කණ්ඩායමක් ගිහිල්ලා ඔවුන්ගේ මාර්ගයත් අවහිර කරා. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යන්න දුන්නේ නැහැ. රැස්වීමට යන්න දුන්නේ නැහැ. දැන් මගේ අමාත්‍යාංශ ලේකම්වරයා ගිය සතියේ පිරිපහදුවේ ඔබතුමන්ලගේ දේශපාලන පක්ෂය නියෝජනය කරන වෘත්තීය සමිතියක් පිරිපහදුවේ. ඔබතුමා පැහැදිලිව දන්නෝ. ඇවිල්ලා හිර කරා කාමරය ඇතුලේ ලේකම්වරයා. ඇමරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුවෙන් ආපු නිලධාරින් එක්ක සාකච්ඡාව තිබුණේ හවස දෙකමාරට. හවස දෙකට ගෙනල්ලා ලේකම්වරයා හිර කරා. හිර කළා කිව්වා බහින්න දෙන්නේ නැහැ. දැන් උත්තරයක් දෙන්න කියලා. එහෙම යට වෙලා අපි මේ උත්තර දෙන්න විසඳුම් දෙන්න අපි කටයුතු කරන්නේ නැහැ. කවුරුරි හිතනවා නම් කැලෑ නීතියෙන් මේක කරන්න. රටේ මතයක් හදන්නේ නැහැ පිරිපහදු වහන්න කියලා. දැන් පිරිපහදුව වහලා මාස 3ක් තිබුණා. ඒ මාස 3ේ ඔය ඉන්න වෘත්තීය සමිති කවුරුවත් කිව්වේ නැහනේ. පිරිපහදුව වහලා තිබ්බේ අපිට පඩිත්තපා කියලා. ඒ මාස 3ේ අපි පඩිත්තපා පඩිගත් එකත් වැරදි කියලා. එහෙම කවුරුවත් කිව්වේ නැහනේ. පිරිපහදු ආරම්භ කරන්න බොරතෙල් ටික ආනයනය කළා. බොරතෙල් නැම එනකට කියනවා අන්න පිරිපහදු විකුණන්න හදන්න. බොරතෙල් ආනයනය කළ නැහැ. මම වෙනසක් කරා කරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි බොරතෙල් ආනයනය කරනක පිරිපහදුවේ කණ්ඩායමට දෙනවා අපි ලබන සතියේ ඉඳලා. එතන ඇනවුම් ටික දාගන්න පිරිපහදුවේ. කනිත් තෙල් සංස්ථාවේ මට තියෙන බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේ ඇනවුම් පිළිබඳව. ඇයි ඇනවුම් දාන්නේ නැත්තේ? හැබැයි අපි තේරුම් ගන්න ඕන. මේ සැපයුම් කරුවන්ට පහුගිය දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි, මාර්තු වල කරපු සැපයුම් වලට ගෙවලා නැහැ. ඩොලර් මිලියන 800ක් ගෙවන්න තියෙනවා. එතන එහෙම තියෙන සැපයුම් කරුවෙක් පරණ මුදල් ගෙව්වේ නැත්නම් එන්නේ නැහැ. පරණ මුදල් වලින් කොටසක් ගෙවන්න ඕන, අලුත් මුදලක් ගෙවන්න ඕන. එතන මේක සමාජ මතයක් හදලා තියෙනවා. අන්න විශාල වැඩි මුදලකට ගේනවා කියලා. විශාල වැඩි මුදලකට නෙවෙයි, ඔවුන්ගේ පරණ මුදල් වල කොටසකුත් අපි ගෙවන්න ඕන, නැත්නම් ඔවුන් දෙන්නේ නැහැ අපිට ඉන්ධන. එහෙම අලුත් සමාගම ඉන්නේ නැහැ. අපි උත්සාහ කරා, පහුගිය කාලේ උත්සාහ කරා වෙනත් විකල්ප ක්‍රම වලින්, රුපියල් වලින් පුළුවන්ද, අලුත් ක්‍රම වලින් පුළුවන්ද. ඒක තමයි අපිට වැරදිච්ච තැන 23 වෙනිදා, 23 24 වෙනිදා අපිට එහෙම යෝජනා දීපු සමහර කට්ටියවිල කිව්වා නෑ මුළු මුදල ගෙවන්න බැරි නම් එන්න වෙන්නේ නැහැ කියලා. එනිසා අපි තීන්දුවක් ගත්තා, මේ රටේ දීර්ඝ කාලීනව මේ ඉන්ධන සැපයුම තියෙන්න ඕන නම්, ගෑස් එක තියෙන්න ඕන නම්, විදුලි බලය තියාගන්න ඕන නම් අපි පැරණි සැපයුම් කරුවන් එක්ක හරි ගිහිල්ලා ඔවුන්ගේ තිබුණු අර මුදල් ඔවුන්ට ගෙවන ගමන් මේ සැපයුම් මාර්ගය අපි යවත හදා ගන්න ඕන කියලා. අපිට මිලියන 550ක් අවශ්‍යයි 600ක්, 550ක් 600ක් අතර ප්‍රමාණයක් මාසෙකට. ඒ 600ක් අවශ්‍ය වෙනකට මහ බැංකුවේ අධිපතිවරයා කියනවා දැන් අපිට ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල් වලින්, අපන අනාදායමෙන් ලැබෙන මුදල් වලින්, විදේශිකයන්ගේ සංචාරකයන්ගෙන් ලැබෙන මුදල් වලින් ඔක්කොම අපේ ගෙවීම් කරාට පස්සේ ඉතුරු වෙන රුපියල් ඩොලර් මිලියන 250යි. ඒ 250න් තමයි අර 550ක 600ක ඉන්ධන බිලට දෙන්නත් ඕන. ඩොලර් මිලියන 100ක අත්‍යවශ්‍ය ආහාර ටික, පරිප්පු ටික, හාල් මැස්සෝ ටික මේ රට ආනයනය කරන අත්‍යවශ්‍ය ආහාර වල ඩොලර් මිලියන 100ක් වෙන් කරන්න ඕන. ඖෂධ වලට තව ඩොලර් මිලියන 10ක් වෙන් කරන්න ඕන.
Honorable Minister, you have 2 more minutes.
ඩොලර් මිලියන 40ක් වෙන් කරන්න ඕන. ඉතින් මේ සියල්ල කළමනාකරණය කිරීම අභියෝගයක් අද බවට පත් වෙලා තියෙනවා. සමහරවිට මම ඇවිල්ලා කිව්වම ඉන්ධන නැවක් එනවා. ඒ ඉන්ධන නැව ආවේ නැතුණාම ඊට පස්සේ අහනවා අපි බොරු කාරෙක් කියලා කියනවා. අපි සැපයුම් අවශ්‍ය ඇනවුම් ටික කරලා තියෙනවා. 8 වෙනිදා අපි බලාපොරොත්තු වෙනවා. අපි කරලා තියෙන ඇනවුම් අනුව අපිට ගෙවන්න තියෙනවා ආවට පස්සේ ඩීසල් නැවක ඩොලර් මිලියන 60ක්. අපි ඒකට තමයි උත්සාහ කරන්නේ. ඒක දැනුත් අභියෝගයක්. ඩොලර් මිලියන 319ක් මේ සතිය අවශ්‍ය වගේම ඒකට අවශ්‍ය රුපියල් ටිකක් අවශ්‍යයි. මොකද කාලයක් තිස්සේ අපිත් ඒක කරා, අපි විපක්ෂින් නැද්දි තෙල් මිල වැඩි කරනකට අපිත් විපක්ෂින් නැද්දි අපිත් විරෝධය පළ කරනවා. හැබැයි කාලයක් තිස්සේ කරපු දේ තමයි අපි තෙල් ආනයනය කරපු මුදලට වඩා අඩු මුදලකට තමයි ජනතාවට අවුරුදු ගානක් තිස්සේ අපි තෙල් ටික දුන්නේ, විදුලිය දුන්නේ, ජලය දුන්නේ. මේ වියදම් සියල්ලම මහා භාණ්ඩාගාරයෙන් දරුවේ. අද ඒ තත්ත්වේ කරන්න බෑ. දැන් හෙට අනිද්ද වෙනකට අපිට භූමි තෙල් මිල අනිවාර්යයෙන්ම වැඩි කළ යුතු වෙනවා. භූමි තෙල් අපි දෙන්නේ රුපියල් 87ට. හැබැයි රුපියල් 420ක් අපිට වියදම් වෙනවා. ඒක බහිනේට ඔබතුමන්ලම දේශපාලන පක්ෂ නායකයෙක් හැටියට ඔබතුමන්ලගේ වෘත්තීය සමිතිවල ඔබතුමා නැති වුණත් අර දීවරංශේ ඉන්න ඔබතුමන්ලගේ වෘත්තීය සමිති නායකයා එළියට බහලා කියයි අන්න දීවරයන්ට පහර පිට පහර ගහන්න භූමි තෙල් මිල වැඩි කරා කියලා. අනිත් පැත්තෙන් කියනවා මිනිස්සුන්ට ඉන්ධන ටික දෙන්න කියලා. අපි ඉන්ධන ටික නිසියාකාරව දීගෙන යන්න නම් අපි ආනයනය කරන එක අපි අඩුම තරමේ ලාභයක් නැතුව, අපි අලාභයක් නැතුව අලෙවි කරලා ඒ මුදල තමයි නැවත අපි ආයෝජනය කරන්න ඕන ආනයනය කරන්න. වෙනතර අපිට තිබුණා දින 180ක දින 90ක පමණ ණය කාලයක් තිබුණා. නමුත් අපිට ණය එහෙම ලැබෙන්නේ නැහැ. බැංකු පද්ධතිය අපේ ශ්‍රේණිගත කිරීම් වලින් වැටලා තියෙනකට, අපේ ණය නොගෙවීම, අපේ ණය ගෙවීමට නොහැකි බව අපි දන්නලා තියෙනකට අපිට එහෙම සහන කාලය ලැබෙන්නේ නැහැ නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි. ඒ නිසා තමයි අපි මේ අභියෝගයට මුහුණ දෙන්නේ. මම බලාපොරොත්තු වෙනවා 8 වෙනිදා 9 වෙනිදා ඒ නෞකා ටිකට ඒ අපි මුදල් ටික එකතු කරන්න උත්සාහ කරනවා ඩොලර් ටික එකතු කරන්න තියෙන අභියෝගයක් වගේම රුපියල් එකතු කිරීමත් අභියෝගයක් අද උදෑසන අපි අග්‍රාමාත්‍යතුමා ඉල්ලීමක් කරා අපේ ණය සීමාව වැඩි කරන්න
කියලා
විනාඩි දෙකක් දෙන්න ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුනි ණය සීමාව වැඩි කරන්න කියලා ණය සීමාව වැඩි කරේ නැත්නම් අපිට අපේ කණිත සංස්ථාවට අයවැයෙන් වෙන් කරලා තිබ්බ ණය සීමාව වෙනස් කරේ වැඩි කරේ නැත්නම් අපිට මේ අවශ්‍යය කරන්න
බෑ
එයිස අපි ඔබතුමාගෙන්
three more minutes from my time
thank you
honorable minister
මම ඉල්ලීමක් කරන අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගෙන ඒක අපිට උදව් කරන්න අපිට සහයක දෙන්න මේ රුපියල් ප්‍රමාණය ගන්න ඕන මේ රුපියල් බිලියන 200ක ආසන්න ප්‍රමාණය අපි කණිත සංස්ථාවේ නැහැ දැන් මගෙන් සේවකයෝවිල්ලා අහනවා ඔබතුමා කැබිනට් පත්‍රිකාවක් ගෙනාවා මේක සේවකයෝ වග කියන්න ඕනේ නැහැ ඇයි මේ අපේ පිරෝහම්මල් ටික වෙනත් විදේශීය සමාගමකට දෙන්නේ මම පිළිගන්නවා සේවකයෝ නෙමෙයි අපි හැබැයි තිබුණු ආණ්ඩුව වලින් අපි ලාභයට තෙල් දෙන්න හැමදාමත් ගත්ත ප්‍රතිපත්ති වැරදි ප්‍රතිපත්ති තීන්දුව නිසා අපි එදත්තට පත් වෙලා තියෙනවා ඒක නිසා තමයි අපි මිල සූත්‍රයක් කියලා තියෙන්නේ ඔතේ තේරුම් ගන්න ඕන අද දවසේ අපි මේ විදේශීය ආයෝජකයන් අවස්ථාවක් දුන්නොත් විතරයි අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පමණක් මේකෙන් එළියට එන්න බෑ කවුරු හිතනවා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණයි අපිට තියෙන එකම විසඳුම කියලා එහෙම වෙන්නේ නෑ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග අපි වෙනත් විකල්ප වලට යන්න ඕන පාඩු ලබන ආයතන අපි නැවත සලකලා බලන්න ඕන අපි පාඩු ලබන ආයතන අනුතරේ පාඩුව නැති කරගන්න අපි ප්‍රතිව්‍යුහගත කරලා යුතුයි ඒ ප්‍රතිව්‍යුහගත කරන ගමන් ජනතාවට ඒ සේවය ලබා දෙන අඛණ්ඩ සේවය ලබා දෙන ආයතන බවට පත් කරන්න ඕන සමහරව අහනවා IOC එක ලාභයි සිපෙට්කො එකයි පාඩු IOC එක අලාභ බඩු විකුණන්නේ නැහැ සිපෙට්කො එක විකුණන්නේ අලාභ බඩු ඒක තමයි තියෙන ප්‍රශ්නේ සිපෙට්කො එක සමහරු කියනවා සේවකයෝ විශාල පිරිසක් ඉන්නවා ඔව් සේවකයෝ අතිරික්ත ඇති අපි තීන්දුවක් අරගෙන තියෙනවා මේක ප්‍රතිව්‍යුහගත කිරීමේදී සිපෙට්කො එකට කරන්න පුළුවන් ධාරිතාවක් තියෙනවා දැන් අපි තියෙන පිරිපහදුව අපේ රටේ 100ට අවශ්‍යතාවෙන් 130ක් දෙන්න පුළුවන් මාසික. අපි බලන්නේ ඒ 130 අඛණ්ඩව දෙන්න බොරතල් නැව් දෙකක් ගෙනාවොත් එහෙම ඩොලර් මිලියන 160යි. ඩොලර් මිලියන 160යි. ඒක අපිට කළමනාකරණය කරන්න පුළුවන්. හැබැයි අපි දුන්නොත් එහෙම තරඟකාරීත්වයක් දීලා මිල සූත්‍රයක් අපි දීලා මිල පාලනය කිරීම ආණ්ඩුව විසින් කරොත් එහෙම විදේශීය වශයෙන් ඉන්න සමාගම් වලට අපි දෙන්න ඕන ඉන්ධන නිෂ්පාදනය කරන රටවල් වල ඇවිල්ලා ඉවරලා ඉන්ධන ආනයනය කරලා ඒ අලෙවිය සිදු කරන්න. අපි අපි උන්ට කිව්වේ ඒ යෝජනා කරේ ඉන්ධන ආනයනය කරන මහ බැංකුවේ කියලා ඩොලර් මත යැපෙන්න එපා කියලා. ලංකා IOC සමාගම තාම ආනයනය කරනකොට සෙන්ට්‍රල් බැංකුවට නැත්නම් මහ බැංකුවට යනවා ඩොලර් ගන්න. හැබැයි IOC සමාගම විශාල සේවයක් කරනවා මේ වෙලාවේ. අපිට උන් එකඟ වෙලා තියෙනවා උන් එක ඒකාබද්ධ වෙලා මෙහෙ මේ යොම යන්න. ඒ නිසා සමහරට අපිට තෙල් ටික නැව් ටික ගේනකට නෞකා ටික ගේනකටත් මේ පොලිම ඉවත් කරන්න නම් පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය වෙනවා. අද කල්ලි ගහලා ඉන්නවා. අද සමහර ත්‍රීරෝද රථ තියෙනවා සමහර වාහන තියෙනවා අද මේ ඉන්ධන පෙරවමල වට ඒකාධිකාරයක් ගොඩනගලා තියෙනවා මේක අපේ රටේ හැම තැනම ඇතිවෙච්ච දෙයක් සමහරු චෝදනා කරනවා ඉන්ධන වලට ඉන්නව වෙනම කණ්ඩායමක් කියලා මේක අපි එන්නත ගේනකටත් දැක්කා එන්නත ගේනකටත් ඒ වෙලාවේ චෝදනාවක් කළුණා සෞඛ්‍යංශයේ ඉන්න පවුල් වලට එන්නත ගහගත්තා කියලා කිව්වා ඒ චෝදනාව තිබුණා පොහොර ටික ගේනකට කෘෂිකර්ම නිලධාරීන් කැමැති කට්ටියට පොහොර ටික දුන්නා කියලා කිව්වා එතකොට දැන් අද ඉන්ධන ටික ගෙනාවම ඉන්ධන පිරෝමල් වාසල ඉන්න කණ්ඩායමක් ඉන්ධන බෙදා ගැනීමේ ව්‍යාපෘතියක් යනවා. ඒ නිසා මේක අපි සියලු දෙනා තේරුම් ගන්න. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ඇවිල්ලා මේ බලශක්ති අමාත්‍ය ධූරයේ වගකීම ගත්තත්. ඔබතුමා අග්‍රාමාත්‍යවරගේ වගකීම ගත්තත් මේ අභියෝගයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි ඒක තේරුම් ගන්න ඕන. ඒක තේරුම් අරගෙන අපි කටයුතු කරොත් අපි සියලු දෙනා එකතු වෙලා ඒකට මුහුණ දුන්නොත් පමණයි අපිට මේ ජයග්‍රහණය වෙනුවෙන් අපිට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම කියනවා සමහර ලාවට අපිට පහර පිට පහර ගහන්න ගැටලුවක් නැහැ. මම නම් මේ තනතුරු බාරගත්තේ ඊළඟ මැතිවරණ දිහා බල්ලා නෙවෙයි. ඒක කියන්න ඕන අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරට. මම දේශපාලන අනාගතයක් බල්ලා නෙවෙයි වගකීම ගන්නකට මම දන්නවා ඉතාමත්ම බැරෑරුම් අමාරු සත්‍යයක්. අපේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ ඉන්න අද පුළුවන්කමක් නැහැ. අද ඉන්ධන පෙරවුම් මල්ලකට ගිහිල්ලා මන්ත්‍රීවරයෙක්ට තෙල් ටිකක් ගන්න බෑ. එහෙම වරප්‍රසාදයක් දීලා නැහැ. හැබැයි අද මේ රටේ තත්ත්වය අපි පාලනය කරගන්න නම් මෙතනින් එහාට යන්න නම් ඒ අපි අවශ්‍ය නිසි තීන්දුත් ගන්න ඕන. ඒ නිසා නියෝජ්‍ය කාර්ය සභාවේ අවසාන වශයෙන් මම අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා යන්න ඉස්සෙල්ලා එක ඉල්ලීමක් කරනවා. ඔබතුමා නැහැ කෝප්පෙක යන්න ඉස්සෙල්ලා එක ඉල්ලීමක් කරන්නේ. මම පහුගිය දවස් දෙකක් ඔබතුමාලා කොට්ටාවේ ඔබතුමාලා දේශපාලන පක්ෂෙන් විරෝධතාවයක් තියෙනවා. විරෝධතාව තියෙන එක හොඳයි. හැබැයි මේ වෙලාවේ ඉන්ධන අඩු වෙලාවක්. ඉන්ධන මිනිසුන් නැති වෙලාවක්. පන්දම් පත්තු කරගෙන මම දැක්කා භූමි තෙල් නැහැ කියලා උද්ඝෝෂණය කරනවා හැබැයි භූමි තෙල් පන්දමව පත්තු කරන් ඉන්නේ ඉන්ධන නැහැ කියලා උද්ඝෝෂණය කරන්නේ
ඒක හැබැයි
ඔතුමා ඉන්ධන එක තමයි උද්ඝෝෂණය කරන්නේ ඒ වගේම අපේ ගෙවල් වලට ගිනි තියන්න ආවෙත් නිකම් මේ ඉන්ධන නැතුව නෙවෙයි ආවේ පෙට්‍රල් බූලි අරගෙන ආවේ ඒ නිසා උද්ඝෝෂණය කරනකට ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න කියන ඉල්ලීමක් කරමින් විශේෂයෙන්ම මේ ආණ්ඩු විපක්ෂ සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය වෙනවා මේ බලශක්ති අරමුදෙන් එළියට එන්න නම් ඒ සඳහා කරන්න පුළුවන් උපරිම කැපවීම කරනවා හෙට දවසේ කවුරු හරි මේක බාර ගන්නවා නම් කවුරු හරි ඒකට එනවා නම් මම කැමති ඕන ලාකු උදව් කරන්න සූදානම් කියන එකත් මෙලෙම මතක් කරනවා
Thank you minister honorable Nalin Bandara Jayamana you have 7 minutes order please honorable Vasanth Yapa Bandara to the chair
යම් කාරණාවක් මතු කරන්න දෙන්න පහුගිය දවසේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කියලා තිබුණා රුපියල් 250ට ඉන්ධන ආනයනය කරන්න පුළුවන් කියලා. ඒ නිසා මම එතුමාට පහුගිය දවසෙත් කිව්වා අපේ යම් වැරද්දක් තියෙනවා නම් මේ ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එක සම්පූර්ණ ඉන්ධන ආනයනය කිරීම ඉන්ධන ඇනෝම් කිරීම මහජන උපයෝගිතා කොමිසමට බාර දෙන සූදානම්. කිසි ගැටලුවක් නැහැ. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කැමති නම් රුපියල් 250ට නෙවෙයි අරුත රුපියල් 300ට හරි ගේන්න පුළුවන් නම් ඉන්ධන ටික එතුමාට ඒ වගකීම අපි දෙන්න කැමති. හැබැයි අපි ඉල්ලීමක් කරනවා මේ රටේ ජනතාව නොමග යවන්න එපා. ජනතාව තුළ වෛරයක් ඇති කරන්න උත්සාහ කරන්න එපා. විශේෂයෙන්ම රුපියල් 250ට ඉන්ධන දෙන්න පුළුවන්. තව එක්කෙනෙක් කියලා තනවා බඩේරුංග වලින් දෙන්න පුළුවන් කියලා තෙල් ටික. මේ වගේ නොඑක් ආකාරයේ වැරදි මත හදමින් අසත්‍ය ප්‍රචාර කරමින් අපේ රටේ විතරක් නෙමෙයි යුරෝපයේද තෙල් නිෂ්පාදනය කරන රටවල් වල පවා අද රුපියල් 250ට තෙල් ටික ගන්න බෑ. ඒ නිසා මේ කාරණා නෙවෙයි මහජන උපයෝගිතා කොමිසමෙන් බලාපොරොත්තු වෙන්නේ මහජන උපයෝගිතා කොමිසමේ වගකීම වෙන්න ඕන මේ විදුලිය කපන පැය ගන්න කියන එක නෙවෙයි විදුලිය කපන්න නැති සලසුම හදලා දෙන්න එක ඒ නිසා ඒ වෙනුවෙන් කටයුතු කරන්න කියනත් මේලා මතක් කරනවා
ස්තුතියි
මගේ
කාර්ය අධිකරණයතුමා
ගරු සභාපතිතුමනි ගරු කාංචන විජේසේකර මහත්තුමා මතු කරපු කාරණේ අපි දැක්ක මාධ්‍යයේදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපති කියනවා තෙල් ලීටරේ රුපියල් 250 බැගින් දෙන්න ඕන තරම් හැකියාව තියෙනවා කියලා. එනිසා ඒ ක්‍රමවේදය අපි කවුරුත් දන්නේ නැති නිසා ඒ ක්‍රමවේදය අපි දැනගන්න ඕන. ඒක නිසා කරුණාකරලා ගරු කතානායකතුමා මගින් කෝප්කාරක සභාවේ සභාපතිතුමාට කරුණාකරලා දැනුම් දෙන්න හෙට දිනේදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපති කැඳවන්නේ කියලා කෝප්කාරක සභාවට මේ ක්‍රමවේදය අපිට ඉගෙන ගන්න.
ඔව් ගරු ඇමතිතුමා අපි කතානායකතුමාට ඒකේ කතාව මතක් කරනවා. ස්තුතියි නලින් බණ්ඩාර.
මගේ කතාව දැනුයි පටන් ගන්න මගේ
වැඩේලා. මම තුමා ඔබතුමාගේ අවස්ථාව.
මම හිතන්නේ ඉන්ධන අර්බුදය ගැන කණිත ඇමතිතුමා කිව්වා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අර්බුදය ගැන පැහැදිලි කිරීම හොඳයි. හැබැයි අර්බුදේ නිර්මාණකරුවා කවුද කියන එකත් ඔබතුමාම තේරුම් ගන්න ඕන. අර්බුදේ නිර්මාණකරුවා තමයි ඔබතුමාගේ ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා විසින් නිර්මාණය කරපු අර්බුදය ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව විසින් නිර්මාණය කරපු අර්බුදය ඔබතුමාලා දැන් විසඳන්න කටයුතු කරන විදිය ගැන අපිට බරපතල ප්‍රශ්න තියෙනවා. දැන් කාංජන විජේසේකර මන්තුමා ගිය සතියේ කටාර් ගියා. හැබැයි කටාර් ගියාම තමයි දැනගන්නේ කටාර් වලින් තෙල් අපනයනය කරන්නේ නැහැ කියලා. එතකොට කටාර් ගියේ මේ තෙල් අපේ රටට ආනයනය කිරීම සඳහා වැඩපිළිවෙලට නෙමෙයිද? කටාර් වලට යනකම් කණිජ තෙල් ඇමතුමා හෝ එතුමත් එක ගියේ පරිසර ඇමතුමා හෝ
ගරු කාංචන විජේසේකර
මණ්ඩලයේ හෝ දන්නේ නැත්නම්
කටාර් රටේ මන්ත්‍රීතුමනි මම එතන වැරදි මතයක් සමාජගත කරන්න උත්සාහ කරනවා. අපි කටාර් රාජ්‍යයට ගියේ කටාර් වල එමීර්වරයා ජනාධිපතිතුමාට ආරාධනාවක් කළ තිබුණා. මේ රට කණිජ තෙල් විදුලි බල ඒ වගේම සංචාරක ඒ වගේම කම්කරු කියන ක්ෂේත්‍රවලට අදාළ යම් යම් කාරණා පිළිබඳ සාකච්ඡා කරන්න එන්න කියලා. ඔබතුමා නොදැනුවත්ව මං හිතන්නේ ප්‍රකාශ කරේ අගමැතිතුමා කිව්වේ පෙට්‍රල් අපනයනය කරන්නේ නැහැ කියලා. ඔවුන් පැහැදිලිව කිව්වා පෙට්‍රල් සහ ගුවන් යානා ඉන්ධන ඔවුන් අපනයනය කරන්නේ නැහැ. නමුත් ඩීසල්, බොරතෙල්, ඒ වගේම දැවිතෙල් කියන එක අපනයනය කරනවා. ඒ වගේම ගෑස් සහ LNG තමයි ඔවුන්ගේ ප්‍රධාන විෂය. ඒ නිසා ඔබතුමා නොදන්න කාරණාවක් සමාජගත කරලා වැරදි අවබෝධයක් දෙන්න උත්සාහ කරන්න එපා. අපි ඔවුන් එක්ක සාකච්ඡා කරේ මේ තියෙන කාරණාවලට අපිට ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඔවුන්ට ආයෝජනයක් කරන්න පුළුවන් නම් ඔවුන් විශේෂයෙන්ම තෙල් ගවේෂණය පිළිබඳ ඔවුන්ගේ දැනුමක් තියෙනවා අපි තෙල් ගවේෂණය ගැන දීර්ඝ කාලයක් කතා කරනවා ඒ තෙල් ගවේෂණ කටයුතු පිළිබඳවත් ආයෝජනය කරන්න කියලා පුළුවන් කියන කටයුත්තත් ඒ වගේම ඔවුන්ට ලබා දෙන්න පුළුවන් ඉන්ධන වර්ග සහ ගෑස් මේ රටට ගෙනවෙන්නා ගැනීමත් LNG කියනක ඔබතුමා LNG ගැන හොඳට දන්නවා විදුලි බල ඔබ ක්ෂේත්‍රයේ ඉන්න හින්දා LNG කියන එක පිළිබඳව 2019 යෝජනාවක් දුන්නා කිව්වා ඒක ක්‍රියාත්මක නොවීම කියලා කියන කාරණා පිළිබඳව තමයි අපි සාකච්ඡා කරේ
ස්තුති කරුණාලෙන්
අමතරු මාමතුමා මොනසෙපන්තුවා තා විනාඩි භාගයේ මගේ ගියේ මම හිතන්නේ ඒ වගේ තත්ත්වයක් තමයි අපි දුටුවේ අගමැතිතුමාගේ ප්‍රකාශෙත් එක්ක ඒ වගේම ගරු මූලාශ්‍රයේ මන්තුමනි දැන් ඛනිජ තෙල් ආයෝජන ගැන කතා කරා දැන් අපි මම නියෝජ්‍ය අමාත්‍යවරයා විදියට ඉන්න කාලේ අපේ 2015 ආණ්ඩුවේ අපි 2018 සිල්වපාක් කියන රිෆයිනරි එක ආරම්භ කරන්න කටයුතු කරා හම්බන්තොට ඒ උත්සවයට ආරම්භක උත්සවයට අගමැතිතුමා විදියට ඉන්න රණදීප් ක්‍රිෂි මහත්තයත් එක්ක අපිත් එක්ක එකතු වෙලා එදා ආවේ ඕමාන් වල ඔයිල් ඇන් ගෑස් අමාත්‍යතුමා එතකොට රණදීප් ක්‍රිෂි මහත්තයත් දැන් ආයෝජන ගැන කතා කරනවා ඛනිජ තෙල් අමාත්‍යතුමාත් ආයෝජන ගැන කතා කරනවා මම අහනවා ඒගොල්ලන්ගෙන් එදා අපි ආරම්භ කරපු ඩොලර් මිලියන බිලියන 4ක පළවෙනි අදියරේ බිලියන 4ක ඒ දැවැන්ත සිල්වපාක් රිෆයිනරි එක ඒ රිෆයිනරි එක නැති වුණේ මොකද මේවා තමයි ප්‍රශ්න මේ රට මෙතෙන්ට ඇද වැටුනේ මේවා හින්දා මේ ඛනිජ තෙල් අර්බුදය ඇතුළු මේ ආර්ථික අර්බුදයේ නිර්මාණකරුවා මෙතන පුටුවේ තියාගෙන අර්බුදයේ විසඳන හැටි අපිට කියලා දෙනවා හලෙලි ක්‍රමසිංහ මහත්තයා දැන් මාසෙකමාරට කලින් එතන ඉඳගෙන අර්බුදය ගැන ප්‍රකාශ කරනවා හැබැයි අර්බුදයේ නිර්මාණකරුවා තාම මේ පුටුවේ ඉන්නවා අපිට දෙන කනගාටුව තමයි මූලාශ්‍රයේ මන්තුමනි දැන් මේ ආණ්ඩුවේ වොෂින් මැෂින් දෙකට බවට පත් වෙලා තියෙන හරින් ප්‍රනාන්දු මහත්තයයි මනුෂ නානායකාර මහත්තයයි දොරටුපාලේ බවට පත් වෙලා ඉන්නේ හරින් ප්‍රනාන්දු මහත්තයයි මනුෂ නානායකාර මහත්තයයි දැන් ඒගොල්ලෝ චෝදනා කරනවා මේ වාර්තික අර්බුදයේ මේ අර්බුදයට හේතුව සජබෙලු අපි ආණ්ඩුව ගත්තේ නැහැලු අපි ආණ්ඩුව ගත්තේ නැහැ තමයි මේ විදියට මේ අර්බුදයේ නිර්මාණකරුවා ඉවත් කිරීමේ න්‍යාය පත්‍රයකින් තොරව අපි ආණ්ඩු ගන්නේ නැහැ මේ අර්බුදයේ නිර්මාණකරුවා ගෝඨාභය රාජපක්ෂලා මේ රටේම ජනතාව යන්න කියනවා මේ අමාත්‍යවරයා කියනවා ඔවුන්ට ජනමතයක් තියෙනවා කියලා. ඒ 169 ජනමතය තමයි අද පාරේ ඉන්නේ. පොලිමේ ඉන්නේ. ඒ ජනතාව තමයි ගෝඨට සාප කරන්නේ. ඒ ජනතාව තමයි ගෝඨ ගෝහොම් කියලා කියන්නේ. ඒ නිසා ජනමතයක් මේ ආණ්ඩුවට නැහැ. එහෙම තිබුණා ඉතිහාසයේ ජනමත තිබුණා අවුරුදු 5ක ජනමත තිබුණා ආණ්ඩු තිබුණා. හැබැයි ගෝඨාභය රාජපක්ෂගේ මේ ආණ්ඩුවට අද ජනමතයක් නැහැ. 100%ට බැහැලා. ඒ නිසා ජනමතයක් තියෙන කතාව කියන්න එපා. ඒ වගේම මනුෂ නානායක මහත්තයයි හරින් ප්‍රනාන්දු මහත්තයයි තප්පුලනවා මේ අපි සමගි ජන බලවේගයේ අපි ඉදිරිපත් කරපු ලියුමක් ගැන. ඔව් අපි ඉදිරිපත් කළා. ඒ ලියුමේ මොනවද තිබුණේ? තිබුණා කොන්දේසි. නිශ්චිත කාලයක ජනාධිපතිතුමා ඉවත් වීමේ ක්‍රියාපටිපාටි පැහැදිලි කරන්න කියලා. පැහැදිලි කරේ නැහැ. එතකොට ඒ කොන්දේසි වලට එකක ගුණ නම් එයාලා කිනීදට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා. සජිත් ප්‍රේමදාස මහත්තුමාට ආරාධනා කරන්න තිබුණා නේනම් බාර ගන්න කියලා. හරි මම ඔයාගේ කොන්දේසි වලට එකගයි කියලා නෑ නෑ මම රනිල් වික්‍රමසිංහ මහත්තයාට නැකත දීලා තියෙන්නේ වෙලාව දීලා තියෙන්නේ දැන් උත්සවේ ලෑස්ති කරලා තියෙන්නේ ඒ නිසා දැන් වෙනස් කරන්න බෑ කියන එක රාජතාන්ත්‍රික නෑ රටේ නායකයෙකුටේ කතාව කියන්න බෑ ඒ නිසා ඒ පට්ටපල් බොරුවක් ඒ නිසා මනුෂ නානායකකාර මහත්තයයි අපේ හරින් ප්‍රනාන්දු මහත්තයා ගැන අපිට කනගාටුයි දැන් එතුමාලා කියනවා අයි අපේ පක්ෂ සාකච්ඡාවක හිටියා විපක්ෂ නායකතුමත් එක්ක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එතකොට අපෙන් අහනවා පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවෙක් එක්ක මේ ඉන්න පුළුවන්ද කියලා. එතකොට මම හරින්ම ගෙනුයි මනුෂ්‍යගෙනුයි අහනවා පාස්කු ප්‍රහාරයේ මහමලකාරත් එක්ක ඉන්න පුළුවන්ද එහෙනම්? පාස්කු ප්‍රහාරයේ දියත් කරපු මහමලකාරුවන්ගේ ආණ්ඩුවත් එක්ක ඉන්න පුළුවන්ද? සම් මේ පට්ටපල් කෙබර කෙලින්න එපා. අපිට අද එකතු වෙලා සියලු පක්ෂ එකතු වෙලා සැබෑ සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදීමේ උවමනාව තියෙනවා. ඒක සජිත්ගේ නායකත්වයෙන් දෙනවා. අස්ගිරි මල්ලතු මහානායක ස්වාමීන් වහන්සේලා බලාපොරොත්තු වෙනවා රටේ අතිබහුතරයක් ජනතාව බලාපොරොත්තු වෙනවා සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය වෙයි කියලා. ඉතින් ඒ වෙනුවෙන් සමගි ජන බලවේගයේ මේ වගකීම දරන්න සූදානම්. අපි කරාරියේ නැහැ කවදාවත්. හැබැයි ගෝඨාභය රාජපක්ෂත් එක්ක අපි කිසිම එකගතාවයකින් තොරව ගෝඨාභය රාජපක්ෂ යත් කිරීමේ වැඩපිළිවෙලකින් තොරව ඒ න්‍යාය පත්‍රයෙන් තොරව අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා වගේ ආණ්ඩු බාර ගන්න සූදානම් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා හැම තමයි එකකතාවකින් තොරව ආණ්ඩුව ගත්තේ. මේ න්‍යාය පත්‍රයක් අනුව තමයි මේක ක්‍රියාත්මක වුණේ. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ න්‍යාය පත්‍රය. රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැතිකම දුන්නේ වෙන මොකුත් ඉඳලා නෙමෙයි. විශ්වාසවන්තම පුද්ගලයා විනාඩි ගත්තේ නේ.
ඔබතුමයි කාලය අවසන් නම් විනාඩියක් ඔබතුමාට.
මම 20ට පටන් ගත්තේ මගෙන් විනාඩි 3ක් ගත්තා මේ පැත්ත. මගේ ඉවර වෙන්නෝ 31ට ඉවර වෙන්න ඕනේ.
නෑ ඔබතුමාගේ කාලය අවසන් වෙන්නේ 2:29ට ගරු මන්තුමා.
නෑ මන්තුමා මම 20ට පටන් ගත්තේ.
ඔබතුමාට තව විනාඩියක් දෙන්නම්.
ඒ නිසා පැහැදිලිවම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මැද දුරටපත් උනේ මේ රටේ අවස්ථාවයක් ඉඳන් නෙමෙයි. රාජපක්ෂ පවුලට ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙන බංකරෙන් එළියට එන්න. දූපතෙන් එළියට එන්න. ඒ දූපතෙන් එලෙන්න බංකරෙන් එලෙන්න කියලා පාවිච්චි කරපු මෙවලම තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා. මෙවලම තමයි. ඒ නිසා මේ ආණ්ඩුවට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩෙන්න බෑ. මේ රටේ සමස්ත ජනතාවක් 99%ක් මේ ආණ්ඩුව විශ්වාස කරන්නේ නැහැ. මේ ආණ්ඩුව වෙනුවෙන් කැපකිරීම කරන්න සූදානම් නැහැ. මේ ආණ්ඩුව ගොඩ දාන්න තමන්ගේ දාඩිය ශ්‍රමය තමන්ගේ කැපකිරීම කරන්න සූදානම් නැහැ දේශීය විදේශීය ශ්‍රී ලංකිකයෝ. හැබැයි අලුත් ආණ්ඩුවක් ආවොත් අලුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණොත් නිශ්චිත කාලයක් දෙනවා අවුරුද්දක් දෙකක් දෙනවා කැපකිරීම කරයි ඉවසයි රට ගොඩ දාන්න මිනිස්සු මහන්සි වෙයි. එනිසා මේ ඉන්න ඡායාරූප මේ ඉස්සරහ තියෙන පික්චර් එකත් එක්ක මේ ආණ්ඩුවට ඉස්සරහට යන්න බෑ. ගෝඨාභය රාජපක්ෂ ඇවිල්ලා මෙතන ඉඳගත්තා නෝදේ පිළිගන්නවද මේ රටේ? ලෝක කිසිම නායකයෙක් ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුවෙන් එනවලා නැහැ විපක්ෂය විසින්. අද විපක්ෂය විසින් පාර්ලිමේන්තුවෙන් එනවලා දැම්මා ගෝඨාභය රාජපක්ෂ. අපි දන්නවා අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිලා විපක්ෂේ ඉඳලා තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිලා කතා කරද්දී අපි මීක් කියලා නැහැ. අගමැතිවරේ ජනාධිපතිවරේ කතා කරද්දී විපක්ෂේ කවදාවත් විපක්ෂ නායකයෙක් කතා කරද්දී බාධා කරන්නේ නැහැ. ඒක තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය. ඒ පාර්ලිමේන්තු සම්ප්‍රදාය
අපි කාලය අවසානයේ කරු මන්තුමා.
හැබැයි අද මොකද වුනේ? අද ගෝඨාභය රාජපක්ෂ වෙනවලදම පාර්ලිමේන්තුවේ. ඒකට හේතුව මොකද්ද? මේ රටේ මිනිස්සු ගෝඨාභයට යන්න කියනවා. ගෝඨාභය රාජපක්ෂ වලංගු භාවයක් නැහැ මේ රටේ. වලංගු භාවයක් නැහැ. ඒ නිසා තමයි අපි යන්න කියන්නේ. මේ රටට පවු නොදී මේ රටේ ජනතාව මැරෙනවා. ඊයේත් මිනිස්සු මැරුණා. පෝලිං ගාන
ඉන්නවා.
අපේ වැඩිහිටි මහලු පරපුර ඖෂධ නැතුව අකාලේ මියදෙනවා. අපේ රෝහල් පද්ධතිය කඩාවැටිලා. මේකට වග ගියුත්ත වෙන රටවල නම් ඕමනේ මේ දුම්රිය අනතුරක් වුණාම අගමැතිවරුයින් එනවා. අගමැතිවරුයින් එනවා. මේ රටේ රටම ගිනි ගොඩක්. ගිනි බත් කරලා ගෝවියා ගිනි බත් වෙලා ආර්ථිකය ගිනි බත් වෙලා අපේ අපනයන කරුව තෙල් ටික ගන්නකම් බලන් ඉන්නවා ඩොලර් වලින් මට දැන් කතා කරා ඩොලර් වලින් ඕඩර්ස් හතරක් දුන්නු කෙනෙක් මට සමා වෙන්න. ඕඩර්ස් හතරක් දීලා තිනවා. අපේ අපනයන කරුව ඩීසී මිල් අපේ අපනයන කරන්නේ. හැබැයි තෙල් ටික නැහැ. ඉතින් කොහෙද ඩොලර් එන්නේ?
කෙටින් අවසන් කරගන්න.
කොහෙද ඩොලර් එන්නේ? අපේ අපන අපරල් ඉන්දස්ට්‍රියකට තෙල් ටික නැහැ. ඉතින් කොහෙද ඩොලර් එන්නේ? පාරවල් වල බස් දුවන්නේ නැහැ. අද අපේ ස්ටේෂන් එකේ සේරම ටිකට් අවලංගු කරලා ටික සල්ලි ආපහු දෙනවා. ඒ අතර මැරකම් වෙනවා. මං අවසන් කරනවා. ඊයේ පෙරේදා වයඹ ආණ්ඩු කරාගේ ලේකම්වරයාට තර්ජනය කරලා දෙනවා ගුරුනාගල නගරාධිපතිවරයා. නීතිය ක්‍රියාත්මක වෙනවද? තාමත් මේ ආණ්ඩුවේ ඉන්න මැරෝ ටික
අවසන් කරන ගමන්තුමා කාලය සීමිතයි.
ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයෝ කරුණාකරලා යන්න. ප්ලීස් ගෝ හෝම් ගෙදර යන්න. මේ රට නිදහස් කරගන්න නම් මේ රටේ ජනතාවට හුස්ම ටික දෙන්න නම් ජනතාවට බලාපොරොත්තුවක් ඇති කරන්න නම් ගෝඨාභය රාජපක්ෂ ඉන්න ආණ්ඩුවකට කවදාවත්ම බෑ. බොහොම ස්තුතියි.
Honorable Vielenden, you have 7 minutes.
கௌரவ சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர்களே, இன்றைய தற்போதைய இந்த சூழலில் எரிபொருள் தொடர்பான பிரச்சனை தொடர்பான இந்த சூழலில் பேச கிடைத்த வாய்ப்புக்கு உங்களுக்கு நன்றி கூறிக்கொண்டு, உண்மையிலே மக்களை பொறுத்தளவிற்கு அவர்கள் பிரச்சனைகளை விரும்பவில்லை, பிரச்சனைகளுக்கான தீர்வுகளைத்தான் மக்கள் விரும்புகிறார்கள். இதை நாங்கள் உணர்ந்து கொள்ள வேண்டும். இன்று எரிபொருள் டீசலாக இருக்கலாம், பெட்ரோலாக இருக்கலாம், மண்ணெண்ணையாக இருக்கலாம், இந்த எரிபொருள் விநியோகம் என்பது இன்று ஒரு சரியான பொறிமுறைக்குள்ளாக உருவாக்கப்பட்டு ஒரு சரியான பொறிமுறை உருவாக்கப்பட்டு வழங்கப்படாத நிலையினால் மக்கள் பாரிய அசௌகரியங்களை எதிர்நோக்கின்ற நிலைமை காணப்படுகிறது. சில இடங்களில் அவர்கள் தங்களுடைய உயிரை கூட அங்கே தியாகம் பண்ணக்கூடிய அல்லது அவர்களுடைய உயிர் கூட அங்கே பிரிந்து போகிற ஒரு துர்பாக்கியமான நிலை காணப்படுகிறது. இன்று எடுத்துக்கொண்டால் இரவு நேரங்களிலே குறிப்பாக நடுச்சாவம் என்று சொல்லலாம், சில எரிபொருள் நிரப்பு நிலையங்களிலே தங்களுக்கு வேண்டியவர்களுக்கு மாத்திரம் எரிபொருள் நிரப்பு நிலையங்களிலே அங்கே எரிபொருள் நிரப்பப்படுகிறது. ஆனால் மணித்தியால கணக்காக நாட்கணக்காக சாதாரண அப்பாவி மக்கள் பல கிலோமீட்டர் தூரம் அவர்கள் லைன்ல நின்றும் அந்த எரிபொருளை பெற முடியாமல் செல்லுகின்ற ஒரு துர்பாக்கியமான நிலைமை காணப்படுகிறது. ஆகவே இதற்கு ஒரு சரியான பொறிமுறையை கௌரவ அமைச்சர் அவர்கள் இன்று அவரோடு இருக்கின்ற சந்தர்ப்பத்திலே அவர் உண்மையிலே இதற்கான ஒரு சரியான பொறிமுறையை அமைச்சு மட்டத்திலே உருவாக்கி தனது திணைக்கள அதிகாரிகளுக்கு ஊடாக அந்தந்த மாவட்டங்களிலே அதை சரியான முறையில் நடைமுறைப்படுத்தப்பட வேண்டும். இன்று மட்டக்களப்பு மாவட்டத்தை எடுத்துக்கொண்டால் ஏனான் பிரதிநிதித்துவப்படுத்தல மட்டக்களப்பு மாவட்டத்திலே பிராந்திய முகாமையாளர் அவருடைய செயற்பாடை அவதானிக்க வேண்டும். மாவட்டத்தைச் சேர்ந்த ஒருவரை பிராந்திய முகாமையாளர் நியமித்தால் நிச்சயமாக அவரால் தொடர்ச்சியாக வேலை செய்ய முடியும். ஆனால் பிராந்திய முகாமையாளர் அந்த மாகாணத்தைச் சேர்ந்தவரும் அல்ல, அவருடைய செயற்பாடுகள் அங்கு மிகவும் ஒரு ஒழுங்குமுறையற்றதாகத்தான் காணப்படுகிறது. அது மாத்திரமல்ல, பல எரிபொருள் நிரப்பு நிலையங்களிலே எரிபொருளை பதுக்குகின்ற நிலைமை அங்கு காணப்படுகிறது. இது மாவட்டத்தில் மாத்திரமல்ல, இலங்கையிலும் பல எரிபொருள் நிரப்பு நிலையங்கள் எரிபொருளை பதுக்குகின்றார்கள். பல எரிபொருள் நிலையங்களில் எரிபொருளை பதுக்குவதும் அதை கூடிய விலைக்கு வெளியிலே விற்கக்கூடிய எரிபொருள் மாவியாக்களுக்கு அந்த எரிபொருளை வழங்குகின்ற ஒரு மோசமான கேவலமான ஒரு துர்பாக்கியமான நிலைமை காணப்படுகிறது. அதை அதிகாரிகளும் பார்த்தும் பாராமலும் அதை நடைமுறைப்படுத்த வேண்டிய அதை சரியான முறை ஒழுங்குபடுத்த வேண்டியவர்களும் அதை பார்த்தும் பாராமலும் இருக்கின்ற நிலைமையும் காணப்படுவது வேதனைக்குரிய விடயம். இன்று பெண்கள் குறிப்பாக இரண்டு நாட்கள் மூன்று நாட்கள் வயோதிக பெண்மணிகள் இளம் பெண்கள் கர்ப்பிணி தாய்மார்கள் கை குழந்தைகளோடு பனியிலும் இரவிலும் பகலிலும் வெயிலிலும் என்று அவர்கள் மிகவும் கஷ்டப்படுகின்ற ஒரு அவல நிலையை நாங்கள் பார்க்கக்கூடிய இருக்கின்றது. ஆகவே இந்த நிலைமை மாற்றி அமைக்கப்பட வேண்டுமானால் சரியான ஒரு பொறிமுறையை கௌரவ அமைச்சர் அவர்கள் உருவாக்கி அதை சம்பந்தப்பட்ட தன்னுடைய திணைக்களத்துக்கு ஊடாக அதை கள ரீதியாக நடைமுறைப்படுத்த வேண்டும். அவ்வாறு நடைமுறைப்படுத்தப்படுகின்ற பொழுதுதான் நிச்சயமாக அனைவருக்கும் அந்த எரிபொருளை சரியான முறையில் பெற்றுக் கொள்ளக்கூடிய ஒரு வாய்ப்பு. எனக்கு முன் பேசிய கௌரவ அடக்கிலான் பாராளுமன்ற உறுப்பினர் கூறியது போல ஒரு லீட்டர் பெட்ரோலை 2500 ரூபாய்க்கும் ஒரு லீட்டர் டீசலை 2000 ரூபாய்க்கும் விற்கின்ற நிலைமை 1000 ரூபாய்க்கு மேல் மண்ணெண்ணெய் செல்கின்றது. இன்றைய எமது மாவட்டம் எனது மட்டக்களப்பு மாவட்டம் பக்கத்தில் இருக்கின்ற அம்பாறை மாவட்டம் இலங்கையினுடைய நெல் உற்பத்தியிலே பாரிய பங்கை வகிக்கின்ற மாவட்டங்கள். ஆனால் இன்று விவசாயிகள் மீன்பிடியாளர்கள் மிகப்பெரிய அசௌகரியத்துக்கு உள்ளாக்கப்பட்டிருக்கின்றார்கள். மட்டக்களப்பு மாவட்டத்திலே போரதியை பற்றி பிரதேச செயலக பிரிவுக்குள்ள எரிபொருள் நிரப்பு நிலையங்கள் அதுபோன்று பட்டிப்பளை மண்முனை தென்மேற்கு பிரதேச செயலக பிரிவு எரிபொருள் நிலையங்கள் வாகரை பிரதேசம் ஏறாறு பற்றி பவுனதீவு இவ்வாறு விவசாயத்தோடு சம்பந்தப்பட்டிருக்கின்ற பிரதேசங்களில் உள்ள எரிபொருள் நிலையங்களில் விவசாயிகளுக்கு அந்த விசேட ஒரு திட்டத்தை உருவாக்கி அதை நடைமுறைப்படுத்த வேண்டும் என்று நான் கௌரவ அமைச்சரிடமும் சம்பந்தப்பட்ட எரிபொருள் திணைக்களம் சார்ந்த அதிகாரிகள் இங்கே உயர் அதிகாரிகள் சேர்மன் மற்றும் டிஜி போன்ற பலர் இங்கே இருக்கிறார்கள். தயவு செய்து கவனத்தில் எடுத்து விவசாயிகளுடைய அதுபோன்று தயவு செய்து மீன்பிடியாளர்கள் மீன்பிடியாளர்களுக்கான மண்ணெண்ணெய் பிரச்சனை பாரிய பிரச்சனையா இருக்கின்றது. சரியான பொறுப்பு உங்களுடைய அதிகாரிகளை சரியான முறையில் நடைமுறைப்படுத்துங்கள். அவ்வாறு அதிகாரிகள் இன்று அதாவது சில எரிபொருள் நிரப்பு நிலையங்களிலே நாளை விலை கூடும் அடுத்த கிழமை விலை கூடும் அல்லது நாளை மறுதினம் விலை கூடும் என்று ஆயிரக்கணக்கான லிட்டர் எரிபொருள் டீசலை பெட்ரோலை பதுக்கி வைத்திருக்கின்றார்கள். ஆனால் அங்கு இருக்கின்ற பிராந்திய மேற்பார்வையாளர்கள் இருக்கிறார்கள் என்றே தெரியாது. மட்டக்களப்புக்கு பிராந்திய மேற்பார்வையாளர் இருக்கிறார், திருவோணமலைக்கு இருக்கிறார், அம்பாறைக்கு இருக்கிறார், அவர்களெல்லாம் இருக்கிறார்களே என்று தெரியாது. அவருடைய செயற்பாடு பூச்சியம் என்று நான் சொல்ல வேண்டும். அது தவிர பிராந்திய முகாமையாளர் ரீஜினல் மேனேஜர் அவர் அவருடைய செயற்பாடு அங்கு துளியளவும் இல்லை என்ற நிலைமைதான் காணப்படுகிறது. அவர் நினைக்கின்றேன் அவ்வாறானவர்கள் போதுமான அளவு எரிபொருள் நிரப்பு நிலையங்களில் உள்ள ஒரு சில எரிபொருள் நிரப்பு நிலைய முதலாளிமார்களை பிடித்து தங்களுக்கு தேவையான எரிபொருளை பெற்றுக் கொள்கிறார். இவ்வாறு முறைகளாக நடக்கின்ற அத்தனை எரிபொருள் நிரப்பு நிலையங்களையும் உடனடியாக சீல் வைக்க வேண்டும், உடனடியாக மூட வேண்டும். ஆகவே சாதாரண அப்பாவி மக்கள், விவசாயிகள், மீன்பிடியாளர்கள், சாதாரண மக்கள் அந்த எரிபொருளை ஒரு 1,000 ரூபாய் 1,500 ரூபாய்க்கு பெற்றுக் கொள்ளக்கூடிய ஒரு சூழலை நீங்கள் உருவாக்கி கொடுக்க வேண்டும். கௌரவ அமைச்சர் அவர்கள் இதில் கூடுதலான கவனத்தை செலுத்த வேண்டும். இல்லாவிட்டால் இந்த சூழலை தவிச்ச முயலை அடிப்பது போல் இந்த சூழலை சாதகமாக பயன்படுத்தி இந்த எரிபொருள் மாவியாக்கள் தான் வளருவார்கள். இதை தயவு செய்து உயரதிகாரிகள் கவனத்தில் எடுத்து நீங்கள் நடவடிக்கை மேற்கொள்ள வேண்டும். இல்லாவிட்டால் இந்த நாட்டிலே விவசாயிகள் மீன்பிடியால் பாதிக்கப்படுவானால் அடுத்து நாம் எதிர்நோக்கப் போவது பெரிய ஒரு உணவு பஞ்சமா இருக்கும்.
ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ආවම අපි ඉස්සෙල්ලාම බලාපොරොත්තු වුණා එතුමා රටේ තත්ත්වය ගැන ප්‍රකාශයක් කරයි කියලා. නමුත් එතුමා ප්‍රකාශයක් කරේ නැහැ. ඒ හින්දා අපි දන්නේ නැහැ එතුමා ඇයි ඒ ප්‍රකාශයක් කරේ නැත්තේ කියන එක. එතකොට අද ජනාධිපතිතුමාට විශාල විරෝධයක් ආවා. ඒ විරෝධයේ උඩ තමයි ජනාධිපතිතුමා අන්තිමට පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා යන්න සිද්ධ වුණා. අද මේ පාර්ලිමේන්තුව විතරක් නෙමෙයි මුළු රටේම ජනාධිපතිතුමාට විරෝධයක් තියෙනවා. ඒ විරෝධය තියෙන්නේ මොකක් හින්දවත් නෙමෙයි, ජනාධිපතිතුමා බලයට ඇවිල්ලා මේ අවුරුදු දෙක කාලය තුලදී රටේ කවුරුත් බලාපොරොත්තු නොවිච්ච විදියට ආර්ථික අර්බුදයක් අද වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. ගරු සභාපතිතුමනි, මේ අර්බුදය ස්වභාව ධර්මයෙන් ඇතිවෙච්ච අර්බුදයක් නෙමෙයි. මේක ගම් වතුරවත් සුනාමියක්වත් නෙමෙයි. මේ අර්බුදය ඇති වුණේ විශේෂයෙන්ම ජනාධිපතිතුමා ඇතුළු ඒ කැබිනට් මණ්ඩලය ගත්ත වැරදි තීන්දුව తీරන හින්දා තමයි අපේ රටේ මෙවැනි අර්බුදයක් ඇති වුණේ. එතකොට මේ අර්බුදයට වග කියන්න ඕනේ කවුද? අද වග කියන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇතුළු මේ පොදු ජන පෙරමුණේ ඉන්න සියලු දෙනාම මේ අර්බුදයට වග කියන්න ඕනේ. ඒකයි මේ රටේ ජනතාව කියන්නේ. තේ එක තේරෙන්නේ නැහැ. දැන් මේ අර්බුදය තියාගෙන තමයි උදව් ඉල්ලන්නේ. මේ අර්බුදය නිර්මාණය කරපු උදවිය අපි දන්නවා අපේ පැත්තේ ඉඳලා ගියා හරෙන් ෆෙනෑන්ඩෝ මන්ත්‍රීතුමායි මනුෂණ මන්ත්‍රීතුමායි ගිහිල්ලා දැන් ඒගොල්ලෝ තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ කසකාරයෝ බවට පත් වෙලා ඉන්නේ. දැන් රෝහිත අපේ ගුණවර්ධන ඇමතිවරයා හිටපු ඇමතිවරයා පිටිපස්සේ වාඩි වෙලා ඉන්නවා. අපේ මහින්දානන්ද ඇමතිවරයා පිටිපස්සේ වාඩි වෙලා ඉන්නවා. ඊළඟට අනිකුත් මේ ඇමතිවරු ඔක්කොම පිටිපස්සේ වාඩි වෙලා ඉන්නකොට දැන් ඒකේ කසකාරයෝ බවට පත් වෙලා ඉන්නවා හරේනුයි මනුෂයි. ඒගොල්ල පිටිපස්සේ ඉඳගෙන නූල තියාගෙන ලනුව තියාගෙන hina වෙවි බලාගෙන ඉන්නවා. ඉතින් අපිට මේ පැත්තේ ඉඳන් බලනකොට අපිට හරි දුකයි. මනුෂයි මේ හරෙන් ෆෙනෑන්ඩෝ මන්ත්‍රීතුමයි කියන දේවල් අහනකොට එතුමන්ලා මේ පැත්තේ ඉඳගෙන කියපු දේවලුයි අද ඒ පැත්තට වෙලා ගිහලා කියලා දෙනවා අහනකොට මං හිතනවා අපිට විතරක් නෙමෙයි පිටිපස්සේ ඉඳගෙන මහින්ද ආනන්දයි රෝහිත බේගුණවර්ධනයි ওই ඉන්න ඇමතිවරු ඔක්කොම hina වෙනවා ඉඳගෙන ඒගොල්ලෝ කියන දේවල් හැව්වම්. ඒ වගේම තමයි අපි මතක් කරන්න ඕනේ හරෙන් ෆෙනෑන්ඩෝ මන්ත්‍රීතුමාට. එතුමා අපේ හොඳ මිත්‍රයෙක් මේ පැත්තේ අපි ඉන්න කාලේ. එතකොට එතුමාට අපි මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම එතුමාගේ අයියාගේ එතුමාගේ සහෝදරයෙක් ඉන්නවා ක්‍රිෂාන්ත කුරේ සිරස මාධ්‍ය ආදී ආයතනයේ හිටපු විධායක නිලධාරියා. ඊළඟට හිටපු අගමැතිතුමා අපේ වර්තමාන අගමැතිතුමාගේ 2015-19 කාලෙත් මාධ්‍ය ලේකම්වරයෙක් කියලා හිටියා. ලේක් හවුස් එකේ සභාපති වෙලා හිටියා. හිල්ටන් එකේ සභාපති වෙලා හිටියා. හරෙන් ෆෙනෑන්ඩෝගේ මවගේ සෝයුරාගේ පුතා. ඒ කියන්නේ හරෙන් ෆෙනෑන්ඩෝට අයියා වෙනවා ක්‍රිෂාන්ත කුරේ. ක්‍රිෂාන්ත කුරේ ඇයි 2019 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වුණාට පස්සේ එයාගේ පවුලත් එක්ක ළමයත් එක්ක රට දාලා යන්න සිද්ධ වුණා. ගිහිල්ලා රට හිටියා. අවුරුදු ගාණක් රට ඉන්නවා. ඇයි ජීවිත තර්ජනාව? කාගෙන්ද ආවේ? ගෝඨාභය මහත්තයාගෙන්. මොකටද? මොකටදාවේ තර්ජනය තර්ජනය ආව අර සුවිස් එම්බසියේකේ වෙච්ච සිද්ධියට ක්‍රිෂාන්ත කුරේ උදව් කරයි කියලා ගෝඨාභය ජනාධිපතිවරයා ක්‍රිෂාන්ත කුරේව අල්ලලා හිලේ දාන්න හැදුවා ජීවිත තර්ජනය හැදුවා අන්තිමට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ලියුමක් දුන්නා ක්‍රිෂාන්ත කුරේට කොහකටද දුන්නේ බහාදිර් මොහොමඩ්ට ලියුමක් දුන්නා ක්‍රිෂාන්ත කුරේට ආරක්ෂාව දෙන්න කියලා එයාගේ පවුලත් එක්ක ගිහිල්ලා මැලේසියාවේ නවතින්න එහෙම තමන්ගේ අයියව මරන්න හදපු මේ ජනාධිපතිවරයාත් එක්ක කොහමද කැබිනට් එකේ මේ හරෙන් ෆෙනෑන්ඩෝ වාඩි වෙලා ඉන්නේ කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ අපි ආනා හරෙන් ෆෙනෑන්ඩෝට ජනාධිපතිතුමාගේ මූණ බලනකොට ක්‍රිෂාන්ත කුරේව මතක් වෙන්නේ නැද්ද කියන එක එච්චරයි මට කියන්න තියෙන්නේ හරින් ෆෙනෑන්ඩෝ ගැන. එහෙනම් හරින් ෆෙනෑන්ඩෝට මම කියන්න කැමති අපිත් එක්ක හිටපු මන්ත්‍රීවරයෙක් යාළුවෙක් නමුත් අද ඔබතුමා මේ යන දේශපාලන ගමන ගැන අපිට හරි දුකයි. අපිට කනගාටුයි. ජනතාව හිරිකිතයි ඔබතුමා කියන දේවල් අහන්නේ නැහැ අද වෙනකොට. විහිළුකාරයෝ වෙන්න එපා තව දුරටත්. තමුන්නාංශලා වැරදි තීන්දු ගත්තා නම් ඒ තීන්දුත් එක්ක නිශ්ශබ්දව වාඩි වෙලා ඉන්න. වැඩි දේවල් කතා කරන්නේ නැතුව. එහෙනම් අපි තුමන්ලට කියන්න කැමති. එහෙනම් ගරු සභාපතිතුමනි මොකද අද ජාත්‍යන්තරයේ කියන්නේ? අද ජාත්‍යන්තරයේ කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මේ රටේ ජනතාවගේ සහයෝගය නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට ජනතාවගේ අනුමැතිය නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ අගමැති වෙන්න 2020 එයා ජනවරමක් ගත්තා. ඒ ජනවරම ජනතාව දුන්නා අගමැති වෙන්න. තමුන්නාංශලා 2020 මහින්ද අගමැති කරමු කියලා තමයි මැතිවරණ ව්‍යාපාරය කරේ. නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමා අද අයින් වෙලා කියන හින්දා ඒ ජනවරම අද නැහැ. ඒ අද ජනවරම නිෂේධ වෙලා. අද තියෙන්නේ පාර්ලිමේන්තුවේ විකෘතියක් තියෙන්නේ. මායි අද රනිල් වික්‍රමසිංහ මහත්තයා පොදු ජන පෙරමුණේ සහයෝගයේ උඩ අගමැති වෙලා ඉන්නවා. නමුත් මේ රටේ ජනතාව ජනවරම ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාට. එයා ජනතා විරෝධයේ හින්දා එයා ගෙදර ගියා නම් ජනමතයක් ඉවරයි. ඒක තමයි යථාර්ථය. මේ යථාර්ථය තේරුම් ගන්නේ නැතුව පාර්ලිමේන්තුවට ඇවිල්ලා මොන බයිල කිව්වත් ජාත්‍යන්තරේ උදව් කරන්නේ නැහැ. පිළිගන්නවද මේ ආණ්ඩුවට ජනතාවගේ මතයක් තියෙනවයි කියලා? ජනතාවගේ වරමක් තියෙනවයි කියලා? ජනතාවගේ ප්‍රසාදයක් තියෙනවයි කියලා? එහෙම ප්‍රසාදයක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කියන්න පුළුවන්ද එතුමාට 169ක් අද තියෙනවයි කියලා? 169ක් තියා පාර්ලිමේන්තුවේ ඇතුලේ මන්ත්‍රීවරු 10 දෙනෙක් අද හොයාගන්න බැරි වුණා එයාට සහයෝගය දෙන්න. කොහෙද 169ක් තියෙන්නේ? ඒ හින්දා ගරු සභාපතිතුමනි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා එයාට අවුරුදු 5ක් දීලා තියෙනවයි කියලා. ඇත්ත. ඒ අවුරුදු 5ක් එයාට බලය දුන්නා. නමුත් අවුරුදු 2කින් රට විනාශ කරා. මෙහෙම පාලකේ ලෝකෙ හිටියා. ජනතා විරෝධය වෙනකොට අයින් වෙලා ගියා. තමන්ගේ කාලේ ඉවර වෙනකන් හිටියේ නැහැ. අපිට තියෙනවා ලෝකේ ඕනතරම් උදාහරණ. ගරු සභාපතිතුමනි බල්ගේරියාවේ හිටියා අගමැති බොයිකෝ බ්‍රොෆියු කියලා. එයා 2013 පෙබරවාරි 20 එයා අයින් වුණා. ඇයි? විදුලි බිල ඉහළ දැමීම, ජීවන විද ඉහළ යාම, දූෂණය, වංචාව, චෝදනාවල් ආවා, ජනතා විරෝධය ආවා, ආර්ථික අර්බුදය ඇති වුණා. ඒ අගමැතිවරයා එදා 2013 පෙබරවාරි මාසේ 20 බල්ගේරියාවේ ජන අගමැතිවරයා අයින් වුණා. ඊළඟට ලෙබනනේ හිටියා සාද් හරීර් කියලා. ආර්ථික අර්බුද හමුවේ ජනවාරි මාසේ 24 වෙනිදා 2022 ඉල්ලාස් වුණා. රට ගෙනියන්න විදියක් නැහැ. ඊළඟට ඔස්නි මුබාරක් ඊජිප්තුවේ හිටපු ජනාධිපතිවරයා එතුමා 2011 දෙවැනි මාසේ 12 වෙනිදා රටේ විශාල විරෝධතාවක්. ඒ විරෝධතාවත් එක්ක හොස්නි මුබාරක් අයින් වෙලා ගෙදර ගියා. ඊළඟට ආජන්ටිනාවේ හිටියා මාටින් ගුස්මාන්. එයා ආර්ථික ඇමතිවරයා. ආජන්ටිනාවේ හිටපු ආර්ථික ඇමතිවරයා 2022 දෙවැනි මාසේ 7 වෙනිදා ඉල්ලාස් වුණා ආජන්ටිනාවේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදයත් එක්ක. ඊළඟට ග්‍රීසියේ හිටපු අග්‍රාමාත්‍යවරයා හැලසික්ස්, එයාගේ නම තමයි හැලසික්ස් ටිස්ප්‍රාස් කියලා කියන. එයා ණය ගැනීම අර්බුදය අනුව ණය ගෙවා ගන්න බැරුව ග්‍රීසියේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදය නිසා ඔහු අගෝස්තු මාසේ 2015 ඉල්ලාස් වුණා. ඒ වගේම තුර්කියේ හිටපු ආර්ථික සම්බන්ධ ඇමතිවරයා, එයාගේ නම ලුත්වි ඉල්වාන් කියලා. එයා ආර්ථික අර්බුදය අමුවේ අයින් වුණා. එහෙමනම් ලෝකයේ රටවල් වල රාජ්‍ය නායකයෝ තමන් පාලනය කරපු පාලන කාලයට කලින් ආර්ථික අර්බුද ඇති වුණාම ඉල්ලා අස්වැච්ච
ඕනතරම් විනාඩි දෙකක් තිබෙනවා ඔබතුමාට.
Tawa?
Winadi dekak ti benawa.
Emanang api ane, aurdu pahakat baleta apu, gota be raja paksa mahatituma, merate hati kerla tiena, indana polima, gas polima, bumi tel polima, behedna tieka, pasal tika wahala, badu mila dawasa dani helenawa, gas pipirla minisu merenawa, indana polimola minisu merenawa, mehema tatte aktibidi, ai gota be raja paksa mahatia rasin beri. Ai beri. Loke ona tarang udaharana tiena. Emanang ya asyeni nattang, rata janata awat baliti ena, ya awas keran. Matagati agan, janata awat amai paramadi patte kilekian. He janata awake paramadi patte atare amai parlimen tuatien. Janata awake paramadi patte udang nemei parlimen tuatien. Janata awake paramadi patte yating amai parlimen tuatien. Janata awat amai gota be rajabaksu mahatya aw baliti kenaawi. Ema genalla. Ada janata awat epa awila tiena manang. Ada merate arti karbu deh ti karbu. Nirmana karua. Gota be rajabaksu mahatya nang. E janata awat aiti tiena wa. Gota be rajabaksu mahatya wa. Gitarre awan nat. Bade empa karan nat. E janata awat aiti tiena. Api janata awak ini penting dan dalam api kata akaran. Pokoknya mereka janata awat ni kebisingan dengan none pasnya. Ratae pala ke atau urdu pala kita balik itu na. Pala ke atau urdu dekeng kibit cerita binasa kara. Emanan tamu na answer kianne. Ituru urdu tu na.
Kali awas sana kan.
Ratae walapal lete kene anakang. Balangin na kila tamu na answer kian. Emanin nabe. Aduh ini kotak virudha tawan matuila
tiennah.
Aduh ini awasan kerana. Aduh ini kotak janat tawan negatif level tiennah. Mata katih agaknya. Ye negatif ini mana terunggan. Ye negatif ini mana anu paksi hati ada tamu na ansela sangwe diwenin atang. Tamu na ansela eka mana hitan diwenin atang. Eke pratipala. Jo mei masa nama ini datu ada. Barapotala wenna puluan kene ka. Mau tamu na ansela dekiming. Maka kata awasan kerana. Bohmis suri.
Suri. Garu guna pal rata segera metuma, butuman minyadi hatta kalya klebeno.
Garu mulasan aru de menteri tumani, ada dawas, videsha winime panata, Sri Lanka panaya samvardhana panata. Mage kalle metani danden, ada videsha winime panata Sri Lanka. Apabila ini samaradhan panatar ego aja panatar weni panat ganana awak kerjite niyog ganana awak samadakarana dini sanda pervettinu vivade me niyog siyallam pahe manghitane siro dinam avivadito anumatakaliyutui makne sadayat me niyog siyallam panavala tiyenne ginala tiyenne denata me rata muna dila tiyena devantam arbudeyawana videsha vinimaya arbudeya yam taramakata ho visada ganima sanda magak soya ganime arbuna etuwa nisave Adra garu mulasan anu ramai itu mana manghitane watman arbudaya itu nirmana karu inna puluang, heitu orang taranti inna puluang, nirmana karu kaud heitu mana ada kena karena awa me sababatul hati tarang kata kala tienno. Namut gatelu itu inna thamat inne perprasne ugra bina wina apisnuung agan ne. Manghitane deng parlimen tu yam taramakat media patteket patte mingenawa adugane masa hayak. Masa nama yang bagi punca kali kathari, api ekabat wisendu mukatnya yan puluang kien hengi ima, adada wasdulam parlimen tuh udahuna ikam akar kerat satu roda ikatatya. Garu mularsan lalu manti tu mani mangkatane me wisad me prasne ta wisendu mu apat hoyagan noi nanti ikmaning, apat muli kama prasne balasakti arbudaya. Kanjeng jese kaya mati tu ma pahedili wakiuwa balasakti evenuing apat dollar million desi ekwat. Masa kita biadang kerjaan beri tatkah tienno. Ensa manghitane apat keti kali nanti ena honda bo wisandu matamai. Me videsha gatar ekia kerana aygi prechana Sri Lanka tu puluan tarai ikman tergenwa geni. Manghitane me parlimen tu samast parlimen tu eka abad devela wishfuls ek gudne gud. Apat denat masa kita milian tu unsiak paman ena videsha mudal prechana. Apabila masyarakat melihat na hati sedap kau edikar gan puluang. Mangitane api sielu dina ame ikatuila. Widesh ratawala in apa esrami kenda apa Sri Lanka kenda ayah chenya akramu. Obe janata udukat patila inne. Obe nyati in telpoli me inne. Obe nyati in hitau tun jiwan bara daragan beru. Merate ada itamat dukase jiwat inne. Me janata wagi dukewinwing obe yutukamak tienno. E yutukamewinwing obe dollar pramane obete ho. Emnatang obe paule nyati kwe hitau tuge ginumate wanne. Obe kalayut tecray me ena mudal horakang kerno aikin verdi citrak me ena kotat jana අනගත කරමින් තියෙනවා. ඇත්තටම මේ මොහොතේ මේ එන මුදල් එක ඩොලරයක්වත් හොරගම් කිරීමේ හැකියාවක් කිසි කෙනෙකුට නැහැ. බැංකු ගිණුමට මුදල් එයි. මහ බැංකු සංචිතයට ඒවා ගන්න අවශ්‍ය නම් මහ බැංකුවේ ඒ බැංකුවලින් මේ මුදල් මිලට ගත යුතුයි. එසේ නැත්නම් ඔබ එවන විදේශ විනිමය පාවිච්චි වෙන්නේ මේ අහිංසක මිනිස්සුන්ගේ අවශ්‍යතා මේ පෝලිම නවත්ත ගන්න අවශ්‍ය වෙන ඉන්ධන ටික ගේන්න, ගෑස් ටික ගේන්න, බෙහෙත් ටික ගේන්න. ඒ නිසා අපි ආයාචනය කරනවා ඔබ දැනට විදේශගතව උපයන මුදල් වලින් නිල වශයෙන් ඔබේ ගිණුමට, මේක පරිත්‍යාගයක් හෙට නෙවෙයි, ඔබේ ගිණුමට මුදල් ටික එවන්න. මේ මොහොතේ ඔබට මාතෘ භූමිය වෙනුවෙන් කළ හැකි උපරිම දායකත්වය ඒකයි කියන ආයාචනය අපි විදේශගත ශ්‍රී ලාංකිකයින් වෙත කරනවා. එත් එක්ක මම හිතන්නේ කෙටි කාලිනු අපට කවුරු මේ පාලන බලය ගත්තත් මාස 6කට වෙන්න පුළුවන්, 9කට වෙන්න පුළුවන්, අර්බුදයේ තියෙන මෙතන අපට විදේශ විනිමය ප්‍රමාණයක් හොයාගන්නම වෙනවා. අපට IMF අරමුදල් ලැබුණත් යම් ප්‍රමාණයක් මේකෙනුත් අපට විසඳුමක් ඉන්නේ නැහැ. ණය හොයලා අපට මේ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ. ඒ නිසා විදේශ විනිමය උත්පාදන ක්‍රමවලට අපි යා යුතුයි. ඒ නිසා හැකිතා කික්මණින් මම හිතන්නේ අපේ විදේශ රැකියා භාර ඇමතිතුමා මනුෂ්‍ය නානක්කාර මහත්මයා ඉන්නවා. එතුමාට ලොකු අගකීමක් තියෙනවා. එතුමත් විශේෂයෙන් අපේ වෘත්තීය පුහුණු අධිකාරියත් එකතු වෙලා මේ විදේශගත වීමට සුදුස්සන් බිහිකිරීම සඳහා උපුහුණු වැඩසටහන් ඉතාමත් ඉක්මනින් පටන් ගන්න ඕන. මම හිතන්නේ අපේ විශ්වවිද්‍යාල තියෙනවා, කාර්මික විද්‍යාල තියෙනවා, පාසල්වල පාවිච්චි නොකරන කාල සීමාවන් තියෙනවා. වෘත්තීය පුහුණු අධිකාරිය සක්‍රීය වෙලා විදේශගත කිරීමට සුදුස්සන් ඉතා ඉක්මනින් පුහුණු කරන්න ඕන. විශේෂයෙන්ම අදටත් ලංකාවේ තරුණයෝ මේ IT ක්ෂේත්‍රයෙන් නැත්නම් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විදේශ මුදල් උපයනවා. මම හිතන්නේ අපි සියලු දෙනාම හිතනවට වඩා අති විශාල මුදල් ප්‍රමාණයක්, විදේශ විනිමය ප්‍රමාණයක් උපයන්න පුළුවන් ඉතා ඉක්මනින් මේ ක්ෂේත්‍රයක් නාමේ IT ක්ෂේත්‍රය. දැනටමත් උපයන මුදල ගිනා ගන්න විදියක් නැහැ. මං ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් අලුතින් පත්තුණු මට පුද්ගලිකව ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ නිසා මේ බලාපොරොත්තු සහගතව අපි ඉන්නවා. ඒ නිසා එතුමා මේ IT ක්ෂේත්‍රයේ අය පුහුණු කරන්න දැවැන්ත උත්සාහයක් දරනවා කියලා මට මන් දන්නවා. ඒ නිසා ඒක තවත් සක්‍රීය කරලා මේ පිරිසගේ පුහුණුව ඉතා කඩිනම් කරලා මේ පිරිස ගිවිසුම් ගතව ඒ අය උපයන මුදල්
විනාඩි දෙකක් තිබෙනවා ගරුමන්තුමා.
ලංකාවේ බැංකු පද්ධතියට එවනවා කියන ගිවිසුම ඇතුව මේ අය විදේශගත කරන්න, විදේශගත කළාට මදි. මේ අය ඒ වගේම මේ ලංකාවේ මේ IT ක්ෂේත්‍රය දියුණු කරපුවාම මේ අයට ලංකාවේ ඉඳන් විදේශ විනිමය පේමේ හැකියාව තියෙනවා. දැනටමත් අපේ විශ්වවිද්‍යාලවල තරුණ තරුණිය මේක කරනවා. හැබැයි මේ මුදල් ටික ගෙන්න ගන්න ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා මම මේ පාර්ලිමේන්තුවේ අවස්ථා ගණනාවකදී කිව්වා, මං ජනාධිපතිවයක පුද්ගලිකව කතා කළා, ඒ වගේම ඇමතිවරයෙක් පුද්ගලිකව කතා කළා, මේ මුදල් ගේන්න තියෙන බාධක අයින් කරමු. මං ජනාධිපතිතුමා මං ඉන්න තැනම අදාළ නිලධාරීන්ට කතා කළා, මේ PayPal ක්‍රමය අනුමත කරවගන්න ක්‍රියාත්මක වෙන්න කියලා කිව්වා. නමුත් අද වෙනකොට අපට තාම ඒ හැකියාව ලැබිලා නැහැ. ඒ නිසා අපට ඍජුව ගනුදෙනු සංඛ්‍යාව මදි කියන තොරතුරු යම් ප්‍රමාණයකට අපට තිබුණා. නමුත් එහෙම මදි නම් වෙන රටක් එක්ක සම්බන්ධ වෙලා හරි මේ විදේශ රටවලින් විදේශ විනිමය උපයන තරුණයන්ගේ මුදල් ටික ගෙන්න ගන්න මේකට ක්‍රමවේදයක් හදමු. මේ PayPal ක්‍රමය වගේ එකක් අනුමත කරගන්න අපි උත්සාහයක් දරමු කියන යෝජනාව මං කරනවා. මේ විදේශ රැකියාවලට අමතරව මම හිතන අපිට ඊළඟට වෙන්නේ සංචාරක ව්‍යාපාරය දැන් අගෝස්තු මාසේ මම හිතන්නේ සීසන් එක යම් ප්‍රමාණයකට එන මාසයක්. අපිට මේ අගෝස්තු මාසේ අතෑරලා බෑ. අගෝස්තු මාසේ සංචාරක ව්‍යාපාරය පටන් ගන්න නම් ජූලි මාසේ ඇතුළත මේ බලශක්ති අර්බුදය හා විදුලි අර්බුදය විසඳා ගත යුතුම වෙනවා. ඒ නිසා
සුවන්තරම්
මුදල් ප්‍රමාණයක් වැය කරලා බොරතැල් ටික ගෙනල්ලා පිරිපහදුව සක්‍රිය කරලා ඒ හරහා භූමි තෙල් අවශ්‍යද දැවි තෙල් අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න පුළුවන්, ඒ හරහා විදුලි බලය උත්පාදනය කරගන්න පුළුවන්. අපි මොන කැපකිරීම කරලා හරි විදුලි බලයයි මේ බලශක්තිය අර්බුදයයි විසඳුමකට ගේමු. එතකොට අපට සංචාරක ව්‍යාපාරය අගෝස්තු මාසේ පටන් ගන්න පුළුවන්. සංචාරකයෝ එයි, ඒ අය කැමැත්තෙන් ඉන්නවා. විදේශ විනිමය කෙටි කාලින උපය ගන්න තියෙන තැන එතනයි. ඒ නිසා අනික් කැපකිරීම කරලා හරි මේ බලශක්තිය අර්බුදය විසඳගෙන අර IT ක්ෂේත්‍රය පුහුණු කරලා විදේශගත කරන අතරේ, ඒ වගේම පුහුණුව දීලා විදේශගත කරන අතරේ ඉතයි සංචාරක ව්‍යාපාරය සක්‍රිය කරගන්න අපි සියලු දෙනාම එකතුලා ක්‍රියාත්මක වෙමු කියන යෝජනාව කරමින් මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්.
ස්තුතියි.